නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුන්නං භික්ඛවේ අරිය සච්ඡාං අනනුබෝධා අප්පටිවේදා ඒවමිදං දීඝමද්ධානං සන්ධාවතං සංසරිතං මමං චේව තුම්මා කංචාති. සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයේ අවසරයි. පින්වත් සිල්මෑණිවරුනි, ශ්‍රද්ධා සම්පන්න උපාසක උපාසිකාවනි, පින්වත් ස්වාමීන් වහන්සේ මේ මොහොතේදී අද දවසේ අද උදේ ඉඳලා මේ සම්බුද්ධ ශාසනයට වර්තමානයේ පැමිණිලා තියෙන නොඑක් ආකාරයේ විෂම මිසදුතු අදහස් ගැන අපි සාකච්ඡා කළා, කතා කළා. ඒ ටික සාකච්ඡා කළාට, කතා කළාට අපේ විමුක්තිය හදාගන්න මේ ජීවිතේ අපි කුමක් කටයුතුද කියන ටික අපිට තාම ලැබුණෙත් නැහැ. හැබැයි ඒ තුලින් අපි මහ විශාල සේවයක් අද දවසේදී කළා ස්වාමීන් වහන්සේලාත්, ගිහි පින්වතුනුත්, අපිත් බුද්ධ උපස්ථාන කුසලයක් සිද්ධ කළා. කුමක් නිසාද? මගේ අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනවරාග්‍ර සංසාරේ බෝසත් කාලේ ඉඳලා පාරමී ධර්ම පිරුවේ, අනේ මේ අහිංසක දුක් විඳින ලෝක සත්වයන් අතරින් එක්කෙනෙක් හෝ නිවන් පුරයට පමුණුවන්නට මට පුළුවන් නම් කියන පරම පවිත්‍ර චේතනාවෙන්, එවන් වූ චේතනාවෙන් අහිංසක සත්‍යය සසර දුකින් එතර කරවලා ඒ සත්‍යයෙන් මුලින් දඩුවට පහන මේ ලෝකයේ සබල පිරුණුම් පැවට පස්සේ ඒ සද්ධර්මය මේ ලෝකේ බොහෝ කාලයක් නිර්මලව පැවතුණා. ඒ සද්ධර්මයේ තියෙන තාක් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බලාපොරොත්තු ටිකක් ටිකක් හෝ ඉෂ්ට වුණා. ඉතින් මේ වර්තමානයේදී මේ ශාසන හිතයි සී ආකාරයට පෙනී සිටමින් ශාසනය විනාශ කරන්න කටයුතු කරන පින්වතුන් බොහෝ දෙනෙක් නිසා ඒ නිර්මල ශාසනය අතුරුදහන් වෙන්න හදද්දී අද දවස පුරාවටම අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා ඒ ශාසනය රැකගන්න නොඑක ආකාරයෙන් කටයුතු කළා. බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුවට යලි පණක් දෙන්නට, ජීවියක් දෙන්නට කටයුතු කරමින් බුද්ධ උපස්ථාන කුසලයක් සිද්ධ කළා. ඒ නිසා ඒ දුර්මතයන් අරබයා වැඩිපුර යමක් මේ අවස්ථාවේදී මම කියන්න උත්සාහවත් වෙන්නේ නැහැ. හැබැයි මේ උතුම් සද්ධර්මයෙන් අපේ ජීවිතයට ආලෝකයක් ළඟා කරගන්න පුළුවන් වටිනා දහම් පරියායක් මම ස්වාමීන් වහන්සේලාට කියලා දෙන්න උත්සාහවත් වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ සංයුක්ත නිකායේ පස්වෙනි කාණ්ඩේ සත්‍ය සංයුත්තේ තියෙන කෝටිගාම සූත්‍රය කියලා. ඒ සූත්‍රේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතුන්නම් වික්කවේ අරිය සත්‍යානං අනනුබෝධා අප්පටි වේදා ඒව මිදං දීඝ මද්ධානං සන්ධාවතං සංසරිතං මමංචේවතුම් මහකංච. මහණෙනි මේ චතුරාරි සත්‍ය ධර්මය නැමැති එකම ධර්මය අවබෝධ නොවුණු නිසා, ප්‍රත්‍යක්ෂ නොකළ නිසා නුඹලත් මාත් බොහෝ කාලයක් මේ දීර්ඝ සසරේ ඒ මේ අත දිව්ව සැරිසරුවා කියලා පෙන්වවදාලා. පින්වත් ස්වාමීන් වහන්ස, මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවුණු නිසා මේ බණ කියන මමත් බණ අහන පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ලක්මේ පින්වත් සියලු දෙනාම අපි හැම කෙනෙක්ම අපි දීර්ඝ සංසාරික ඒ මේ අත දුවපු සැරිසරපු අය. මේ දීර්ඝ සංසාරේ අපි නිකම්ම දිව්ව සැරිසරුව නෙමෙයි පින්වත් ස්වාමීන් වහන්ස. මේ සංසාර ගමන එනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා තමන්ට ඇඟලේ කිරිකල්ල පෙව් ආදරණීය මෞමල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි පියාමල දුකට සහෝදරය සහෝදරී ඥාති හිතේශී මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ වගේම මේ දීර්ඝ සංසාර ගමන එනකොට තිරිසං ආත්මවල උපදිනකොට ගෙල සිඳින දලාවිදි ගලාගිය රුධිරය එකතු කළා නම් ඒ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා ස්වාමීන් වහන්ස. අපි හැම කෙනෙක්ම අති දීර්ඝ සංසාරක ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් අති දීර්ඝ ගමනක් යනවා. ඒ අපේ ජීවිතවලට සැනසෙල්ලක් රැකවරණයක් ළඟා කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අතීතයේදී ලෝකේ බුදුරජාණන් වහන්සේලා ඕනතරම් පහළ වුණා. අපිත් ඒ ශාසනවල සමහර විට අද වගේම පැවිදි වෙලා තින්ට ඇති. ඒත් ඒ එකම ශාසනයක්වත් ආදරෙන් ඇසුරු නොකළ නිසා, ඇසුරු කරන්න බැරි වෙච්ච නිසා තාම අපි මේ අති දීර්ඝ සංසාරේ ඇවිදිනවා. පින්වත් ස්වාමීන් වහන්ස, අපි පොඩ්ඩක් සිහි කළොත් අපි පැවිද්ද ගැන, අපි හැම කෙනෙක්ම පැවිදි වුණෙත් මෙන්න මේ ටික කියලා. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තා ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මම්බන්ති අනුකම්පං උපාදාය. අපි වෙන මොකවත් කිව්වේ නැහැ. ඉගෙන ගන්න ඕනේ කතාවක්, රස්සාව ගන්න ඕනේ කතාවක්, දානබන පංසකුල කරන්න තියෙන කතාවක් වමකුත් අපි කිව්වේ නැහැ. අපි කිව්වේ එකම එක දෙයයි, සියලු දුක් නැති කරලා නිවන සාක්ෂාත් කරගන්ට ස්වාමීනි මේ සිවුරු අරගෙන මාව පැවිදි කරන්ට, මේ සිවුරු දීලා මාව පැවිදි කරන්ට කියලා. එහෙම කියලා පැවිදි වෙච්ච අපිට අපේම දෝෂය නිසා නෙවෙයි, මේ ශාසනයේ තිබුණු බොහොම කාලයක ඉඳලා තිබුණු අඩුපාඩු නිසාද සියලු දුක් නැති කරලා නිවන සාක්ෂාත් කරන්න ඕනේ කියන අරමුණෙන් අපි ටිකෙන් ටික අයින් වුණා, ඈත් වුණා. අද දවසේදීත් අපි හැම කෙනෙක්ම ජීවිතයේ සැප සතුට දෙක හොයනවා. ජීවිතයේ සනසිල්ලක් රැකවරණයක් හොයනවා. නමුත් නිවැරදි ක්‍රමයක් අපිට හම්බුනේ නැහැ. ඉතින් මෙතනදී මං ගොඩාක් වෙලා මේ කරුණ ටික මතක් කරන්නේ මං හැමදාම මතක් කරලා තියෙනවා මේවා. මං එකම එක කරුණක් මතක් කරනවා අතිශයම වැදගත්. අනව රාග්‍රෝ සංසාරේ හැමදාම අපිට හොයාගන්න බැරි වුණු, හැමදාම අපිට වැරදුණු, හැමදාම අපිට අතහැරුණු අවශ්‍යම අවශ්‍ය තැනක් මං අද පෙන්වලා දෙනවා. පුළුවන්කමක් තියේනම්, හැකියාවක් තියේනම් මේ පෙන්වලා දෙන ටික ග්‍රහණය කරගන්න කියලා මතක් කරනවා. මරණයෙන් පස්සේ නෙමෙයි, ඒකාන්තයෙන්ම මේ ජීවිතයේදීම සියලු දුක් නැති කළා නිවි සැනසෙන්න පුළුවන් දර්ශනයක් ධර්මයක් නේද මේ ශාසනය කියන එක පින්වත් ස්වාමීන් වහන්සේලාටම වැටහෙයි. හැබැයි මම පෙන්වන්නට හදන මේ කරුණ ටික අතිශයම ගැඹුරුයි. මේ ශාසනයේ ධර්මයේ ගැඹීරත්වය කොච්චරද කියන එක අපිට තේරෙනවා වේලුද්වාරය සූත්‍රයේදී. වේලුද්වාරය ග්‍රාමයේ ගෘහපති පිරිස භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රකාශ කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අපිට මෙලවත් පරලොවත් දෙකේම බොහෝ කාලයක් හිත පිණිස සැප පිණිස පවතින ආකාරයේ ධර්මයකින් අනුශාසනා කරන්නට කියලා. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා, ගෘහපතියනි එහෙනම් ඔබ මෙසේ හික්මෙන්න. තථාගත භාසිත වූ තථාගතයන් වහන්සේ විසින් දේශනා කළා වූ ශුන්‍යතා පටිසංයුක්ත සූත්‍රයන්ට කලින් කල පැමිණ විසෙනවා කියලා හික්මෙන්ට. ඒ වෙලාවේදී මේ වේලුද්වාරය ගෘහපති පිරිස කියනවා, ස්වාමීනි අපි අමුදරුව පෝෂණය කරන, රන් රිදී මිලමුදල් පරිහරණය කරන, නොයෙක් විදිහේ ගෘහ බන්ධනයන්ගෙන් බැඳුණු අපිට ඒ ධර්මයේ පහසු නැහැ. ඒ ධර්මයේ අපිට අපහසුයි. ඒ නිසා අපිට ග්‍රහණය කරගන්න පුළුවන් මට්ටමේ ආකාරයකින් අනුශාසනා කරන්නට කියලා. ඒ විලාවේදී බුදුරජාණන් වහන්සේ ත්‍රිකෝටික පාරිශුද්ධ වචී සංකාරය හා ත්‍රිකෝටික පාරිශුද්ධ කාය සංකාරය තුල හික්මෙන ආකාරය පෙන්වනවා. මම මෙතනින් මතක් කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශුන්‍යතා පටිසංයුක්ත මේ ධර්මයේ අර්ථය ලෙසයි. හැබැයි මේ අවුරුදු දහස් ගාණක් නිර්මල මේ ශාසනය පරියප්තිය හෝ දිගින් දිගටම නිර්මලව පැවතුනේ මේකින් ප්‍රයෝජන ගන්න පුළුවන් හේතු සම්පත්තියන ඇත්ත අනාගතයේ පහළ වෙන නිසායි. ඒ අය වෙනුවෙන් සමහර විටක පින්වත් ස්වාමීන් වහන්සේ ඒ ඔබ වහන්සේලා වෙන්න පුළුවනි, පින්වතුනි ඒ ඔබලා වෙන්නට පුළුවනි. ඒ නිසා මුලින්ම මතක් කරනවා මම මේ පෙන්වන කරුණු ටික ඉතාමත් සූක්ෂමයි, ඉතාමත් තීක්ෂණයි, ඉතාමත් ඕනකමින් අහන්න කියලා. මම බොහෝ වෙලාවක් පැහැදිලි කරන්න. ඒ තරම් ගැඹුරුයි මේ පෙන්වන කාරණා ටික. මෙන්න මේ කාරණා ටික තේරුනොත් අපිට මේ දුක්සහගත සසරින්ම සසර ගමන මේ ජීවිතයෙන්ම අවසන් කරන්න පුළුවන්. ඒකම මේ ධර්මයේ සම්දිත්තක බව, සුවක්ඛාත බව ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්. අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට උපකාරී පිණිසත්, ඒ වගේම අනිත් ගිහි පින්වතුන්ට උපකාරී පිණිසත් මම තව පොඩි කාරණාවකුත් මතක් කරනවා. මොකක්ද? නොයෙක් විදිහ මිත්‍යා දෘෂ්ටි දේශනා කරන ඒ භික්ෂුන් වහන්සේලාගේ දේශනා අහන ගිහි පින්වතුණු ඒක වැරදි කියලා අපේ මේ ධර්මය අහන ගිහි පින්වතුණු යම් යම් අවස්ථාවල සංවාද කරනවලු. කරනකොට ඒගොල්ලෝ කියනවලු ඒක හරි කියලා. මේ පිරිසිදු පෙළදහම ඇසුරු කරගෙන පවතින උපාසක උපාසිකාවන් කියනවලු නෑ ඕක වැරදි, මේක හරි කියලා. එතකොට ඒගොල්ලෝ අහනවලු ඕක හරි කියලා කියන්නේ කොහොමද කියලා. ඇත්තටම කෝකද හරි කියලා මැනගන්න තියෙන මිම්ම තමයි තමන්ව. මම මේ ටික මතක් කරන්නේ මේ දේශනාව තුළුත් ඒ ගුණේ මතුවෙන නිසා, මතු කරගත යුතු නිසා. මම ඔකට කෙටි උපමාවක් ගන්නවා. බණ ඇහිම හරියට සාත්‍රයක් අහන්න යනවා වගේ කියලා. එකී සාත්‍රයක් අහන්න ගියාම හරියටම සාත්‍රයේ කිව්වද නැද්ද කියන එකට සාක්ෂියක් අපිට තියෙනවා. මොකද්ද? අපි සාත්‍රය අහන්න ගියාම සාත්‍රකාරයට හිතුණු දෙයක් කිව්වට ඒක අපි තුල විද්‍යමාන නැත්නම්, අපිට පේන්නේ නැත්නම් අපි කියන්නේ හරියට සාත්‍රය කිව්වා කියලා. සාත්‍රකාරයා කියනකොට කියන දේ අපි තුල පෙනෙනවා නම් ඔබගේ නිවස තියෙන්නේ මෙතන, නිවස ඉස්සරහා ගහක් තියෙනවා, ගෙදර කාමර මෙච්චරක් තියෙනවා, ඔයා දැන් ආවේ මෙන්න මේ කාරණාවට බඩු මුට්ටුවක් නැති වෙච්ච නිසායි කියලා විස්තරයක් කිව්වොත් කියන එක ඇත්තටම තමන් තුළ පෙවුනොත් අපි කියනවද නැද්ද සාත්‍රේ හරියට කියවුණාද නැද්ද කියලා. හරියට කිව්වා කියනවා. එහෙනම් සාත්‍රේ හරියට කිව්වද නැද්ද කියන එකට තියෙන සාක්ෂිය මොකද්ද? තමන්ගේ ජීවිතයට ආදේශ කරනකොට ඒක තමන් තුළින් පෙනෙනවා නම්, විද්‍යමාන වෙනවා නම් අන්න අපිට සාක්ෂියක් තියෙනවා. මොකද්ද? ඒක හරි කියන්නේ. නමුත් ඒ කියන දේ තමන්ගේ ජීවිතය තුළ විද්‍යමාන නැත්නම්, පෙනෙන්නේ නැත්නම් ඒකට හරි කියන්න බෑ. ඒ වගේ මේ දේශනාවන් උනත් පින්වත් ස්වාමීන් වහන්සේ තමන්ගේ ජීවිතයට ආදේශ කළා බලන්න. ආදේශ කළා බලනකොට ඒක පෙනුනොත් ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ භාගතුනාච ධර්මේ මනාකොට දේශනා කළා කියනවා කියන්නේ. ඒ වචනයක් ගානේ තමන්ගේ ජීවිතයට ආදේශ කරනකොට තමන්ට ඒක තමන්ගේ ජීවිතයෙන් පෙනෙන්නේ නැත්තම්, ප්‍රත්‍යක්ෂ නැත්තම් ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ කියන වචනේ කියන්න එපා. අපිට ප්‍රත්‍යක්ෂ නැහැ, පේන්නේ නැහැ. බුදුදහමෙන් පෙන්වන්නේ අපේ ජීවිතය ගැන. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ දැවෙන ගිනිගත් අපේ ජීවිත සුවපත් කිරීම සඳහාම මිසක විශ්වයේ කොහෙවත් තියෙන යමක් ගැන කියන්නවත්, වෙන කොහෙවත් තියෙන යමක් පෙන්වන්නවත් නෙවෙයි. ඒ නිසා මම අද පින්වත් ස්වාමීන් වහන්සේලාට එක දෙයක් පෙන්නනවා. මෙතරයි එතරයි දෙක. පුළුවන් නම් ග්‍රහණය කරගන්න, පුළුවන් නම් දකින්න. මෙතර කියලා කියන්නේ සසර අපි ඉන්න තැන ඕරිම තීරය. මම් පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ චතුරාර්ය සත්‍ය හරහා පෙන්නනවා එතර පරතර පාරිම තීරේ. පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් මේ ලෝකේ හැමදාම පැවතුණු හැමදාම පවතින ඇත්තක් තියෙනවා. අන්නේ ඇත්තයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි කිතියෙන් කිව්වොත් Nirodha කියලා කියන්නේ සාක්ෂාත් කටයුතු ධර්මයක්. Nirodha කියන්නේ සාක්ෂාත් කටයුතු දෙයක්. සාක්ෂාත් කටයුත්තේ තියෙන දෙයක් නිසායි. නැති දෙයක් සාක්ෂාත් කරන්න බෑ. Nirodha කියලා යමක් තියෙයි. ඒ තියෙන Nirodha සාක්ෂාත් කරන්න අපිට තියෙන්නේ. හැබැයි මේ ලෝකෙට ඒ Nirodha ගහිලා. ඒකෙදි මම මෙන්න මේ කාරණාව මතක් කරනවා. යං කිංචි සමුදය ධම්මං සබ්බත්තං සබ්බන්තං නිරෝධ ධම්මං විරජං වීතමලං ධම්මචක්කෝ මුදපාදී. ඇති වෙන හැම දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියන කෙලෙස් රජස් නැති කෙලෙස් මල නැති දහම් ඇහැක් උපන්නානම් දහම් ඇහැ පහළ වුණානම් අන්න ධර්මය දැක්ක වෙනවා. මං ඒ දර්ශනය ඒ Nirodha ඒ නිවන ඒ පරතර පැහැදිලි කරන්න ඉස්සර වෙලා ස්වාමීන් මම පොඩි උපමාවක් කියන්න. අපි කතා කරලා තියෙනවා මේ උපමාව හරහා උපමේය අපිට පහසුවේ. අපේ මූණේ අඩුපාඩු බලාගන්න කණ්ණාඩි ඉස්සරහට යනවා. කණ්ණාඩි ඉස්සරහට ගිහාම යන්න ඉස්සෙල්ලා කන්නාඩී ඡායාවක් පිළිඹුවක් තිබුණේ නැහැ. අපි ගිය හින්දම පෙනෙනවා. යන්නේ ඉස්සෙල්ලා නොතිබුණු ගිය හින්දම වැටිච්ච ඒ ප්‍රතිබිම්බයයි අපි ඇසුරු කරන්නේ. ඒකයි උදව් කරගන්නේ. කන්නාඩී ඇසුරු කරන්නේ නැහැ. කන්නාඩී ගැන තැකීමකුත් නැහැ. කන්නාඩිය දිහා බැලුවෙම ප්‍රතිබිම්බය අවශ්‍යතාවයට මිසක එහෙම නැතිනම් කන්නාඩිය අපිට අවශ්‍යයක් නැහැ. ඒ ප්‍රතිබිම්බයේ උදව් කරගෙන අඩුපාඩු බලාගෙන පරිහරණය කළා අපි ආපහු ගියෝ. ධර්මතාවයක් තියෙනවා හටගත්ත ඒ දේ ඉතුරු නැතුව නැති වෙනවා කියන ධර්ම ධාතුවක් තියෙනවා. ධර්මතාවයක් තියෙනවා ධර්ම ධාතුවක් තියෙනවා. යං කිංචි සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. ඒ හටගත්ත දේ නැතිවීම පිළිබඳව අපිට කළ හැකි කිසිවක් නැහැ. කළ යුතු කිසිවක් නැහැ. ඇති වෙච්ච යම් දෙයක් තියෙනම් නැති වෙනවා කියන ධර්ම ධාතුවක් තියෙනවා. මම මේ උපමාවෙන් කිව්වේ ඒ ප්‍රතිබිම්බේ නැතිවීම ගැන අපි කළ යුතු කිසිවක් නැහැ. අපි ඒකට උත්සාහවත් විය යුතුත් නැහැ. හටගත්ත දේ නැති වෙනවා කියන ධර්ම ධාතුවක් ධර්මයක් තියෙනවා. හටගත්ත දේ ඉතුරු නැතුවම නැති වෙනවා කියන එක ඔය අරමුණේදී අපිට පේනවා, බලන්න ඕනේ, සාක්ෂාත් වෙනවා. සාක්ෂාත් වෙනවා. ඌ දේ ඌ විදිහටම යතහ භූත ස්වභාවය අපිට පේනවා. නමුත් තිරිසංගත සතෙක් ගන්න. තිරිසංගත සතෙක් කණ්ණාඩියකට එබුණොත් ඒ සතා දැක්කත් නොදැක්කත් එයා කණ්ණාඩිය ගාවට යන්න ඉස්සෙල්ලා ඡායාවක් නොතිබි ගියේ හින්දාමයි පහළ වෙන්නේ. හැබැයි එයා දන්නේ නැති වුණොත් ගියේ හින්දාමයි පහළ වුණේ කියලා එයාට තේරෙන්නේ තිබුණු දෙයක් හම්බ වුණා කියලා. තිබුණු දෙයක් හම්බ වුණා කියන ගතිය මනසේ ඇති වෙනකොටම දෙවෙන්නේක් නැවෙනවා. තිබුණු දෙයක් නේ හම්බ වුණේ. ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මිනිස්සුන්ගේ ඇඟේ හැපිලා එන හුළඟවත් නැති කැලේක හිටියත් තෘෂ්ණාව තියනවා නම් එයා ඉන්නේ දෙවන්නේ එක්ක. දෙවන්න නිර්මාණය වෙන්නේ කිලේශයකට. දාහක් මැද්දෙ හිටියත් තෘෂ්ණාව නැති කළ නම් ඉන්නේ එයා ඉන්නේ තනියම. ඒක රත්ත එකලාවේ හැලුණු කෙනෙක්. හොඳට බලන්න තිරිසංගත සතා කණ්ණාඩියට එබෙනකොට එයා දැක්කත් නැතත් එබුණු නිසාමයි හටගන්නේ. නමුත් එබුණු නිසාම හටගන්නේ කියන එක එයා දන්නේ නැත්නම් එයාට හම්බ වෙනවා එබෙන්දි ඉස්සෙල්ලා තිබුණු හිටිය කෙනෙක්. එතකොට හිටිය කෙනා තිබුණු දේ ගැන ගනුදෙනු කරනවා. ආපහු යනකොට දැනගත්තත් නැතත් ඉතුරු නැතුව නැති වෙනවා. නමුත් තිරිසංගත සතාට මේ නිරෝධිය හසු වෙන්නේ නැහැ. ඒ නිරෝධිය එයා සාක්ෂාත් කරලා නැහැ. එයා දැනගත්තත් නැතත් කණ්ණාඩියෙන් අහකට යනකොටම ඒ කැටපිටට ගත්ත ඡායාව විසින් නැතිවම නැති වෙනවා කියන ධර්ම ධාතුවක් ස්වභාවයක් තියෙනවා. නමුත් හටගත් දේ නැති වෙනවා නේද කියලා මේ තාම උපමාව අරමුණ ඇතුලේ මම කියන්නේ නැති වෙනවා නේද කියලා එයා දැක්කේ නැත්තම් ඒ නොදකීම නිසා අර අරමුණ සිහි කරනවා. නොදකීම නිසා නැති වෙච්ච බව, හටගෙන නිරුද්ධ වෙච්ච බව නොදැක්ක නිසා ඇති බවට සිහි කරනවා. හැබැයි ඇති බවට එයා සිහි කරද්දිත් අතන අරමුණ නිරුද්ධ වෙලා. නමුත් එයාට තේරෙන්නේ තියෙනවමයි වගේ. හොඳයි, තියෙනවද නැද්ද කියලා බලන්න හරි තිරසංගත සත ආයෙත් කන්නවඩි තිබුණු. තිබුණු නිසාම පහළ වෙනවා. දැන් මෙතනදී මෙන්න මේ කාරණාව හොඳටම ඇති මේ සිද්ධාන්තය අපිට හෙලිපෙලි කරගන්න. පින්ව ස්වාමීන් වහන්සේ හොඳට බලන්ට ඔය වගේ කණ්ණාඩි 10කට විතර සුනකෙක් හරි කුරුල්ලෙක් හරි එබුණොත් එපිලා අහකට යනකොටම ඡායාව නැති වෙනව, නැති වෙන බව නොදක ඇති බව මනසේ හිටියොත් එයාට තේරෙයි 10 දෙනෙක් වටේ ඉන්නවා කියලා. ඉන්නවද නැද්ද කියලා බලන්න ඒ කණ්ණාඩියට එබුණොත් ඇහින් බැලුවත් 10 දෙනාම පෙනේ. හිතින් හිතුවත් 10 දෙනෙක් එක්ක, ඇහින් බැලුවත් 10 දෙනෙක් එක්ක ඉඳී. මම මෙතනදී මතක් කරන්න එක දෙයයි. තිරිසංගත සතාට කෙලෙස් වැඩි නිසා එයාගේ මට්ටමේ අරමුණු වල Nirodhi පේන්නේ නැහැ. නමුත් කෙලෙස් අඩු නිසා මිනිසෙක් වෙච්ච අපිට තිරිසංගත සතාගේ මට්ටමේ හටගන්න හැම දෙයක්ම නැති වෙනවා කියලා පේනවා. නමුත් පින්වත් ස්වාමීන් වහන්සේ අපි හීනකින්වත් නොගෙවිරු නිවන කියලා කියන්නේ අපි මේ සලායතන Nirodhe කවදාවත් දැකලා නැහැ. ඔය විදිහටම මේ ඇහෙන් රූපයක් බැලුවා නම් අපි හරියට කන්නාඩියට අපි ඉගුණා වගේ මේ ඇහින් සතර මහා ධාතුව දිහා බලනකොට ඒ බැලීමත් එක්කම වර්ණ සතහනක් හම්බ වෙයි. රූපයක් උපදී. අපි දන්නේ කන්නාඩියට එබිලා අපි හදාගෙන රූපේ බලනවා වගේ අපිට පැහැදිලි නෑ. ත්‍රිසංගත සතා කන්නාඩියේ රැවටුණා වගේ අපි දන්නේ අපි සතර මහා ධාතුවට ඇහැ යොමු කළ නිසාම මේ හැඩතලයක් උපන්න නේද කියලා. අපිට හිතෙන්නේ තිබුණු දේ පේනවයි කියලා. අපි අහකට යනකොට මේ පෙනුණු දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් මේ Nirodhe සාක්ෂාත්ුනේ නැත්තම් හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා අපි දැක්කේ නැති නිසා ඒ අවිද්‍යාවේ ප්‍රතිඵලයක් හැටියට දැකපු ඇහැ රූපේ චක්කු විඥානය මේ සිද්ධාන්තේ එහෙම මනෝමය මුසලා ගන්නවා. දැන් මෙන්න මේ දැක්කපු දේ ඇති බවටම අපිට පෙනෙනකොට හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා අපිට Nirodhe පේන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අපිට භවයෙන් වැහිලා තියෙන්නේ දැන්. භවය කියලා කියන්නේ අවිද්‍යාවෙන් ඔසවල අරගෙන ඇති බවටම හම්බ වෙන අපේ මනස තුල තියෙන නිමිති ටිකට මිසක ඒකට කියනවා කර්ම භවය කියලා. චේතනා භව ආයෝහන සංඛාරා නිකාන්ති තණ්හා චේතනා භව. අපි උදාහරණයක් හැටියට කිව්වොත් පින්ව ස්වාමීන් වහන්සේලාගේ ඇස් ඉදිරි පිටට කවදාකවත් නාපු කනට නැහුණු නාසයට දිවට ශරීරයට නොදැනුණු කිසිවක් ගැන හිතන්න පුළුවන්ද? දන්නවද? ඒ අරද සංයෝජනයක් තියෙයිද? ඒ අරද දුකක් තියෙයිද? ප්‍රශ්න ගැටළු මොන හරි තියෙයිද? යම්ම දෙයක් ගැන හිතන්න කියන්න කරන්න පුළුවන් මට්ටමක් ආවනම් ඒ ඇස් ඉදිරි පිටට ආපු අරමුණක් නිසාම නෙමෙයිද? මෙතනදී අපි දකින හැම රූපයක්ම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ නිරෝධය අපිට පේන්නේ නැහැ, සාක්ෂාත් වෙලා නැහැ. අවිද්‍යාවෙන් ඇති බවට මොසවලා ගන්නවා. අහන හැම ශබ්දයක්ම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ගන්ධ සුවඳ ආග්‍රහණය කරන හැම ගන්ධයක්ම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. දිවෙන් විඳින හැම රසයක්ම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. රසයේ විඳිනකොට රසය විතරක් නෙමෙයි, රසයත් එක්ක දිවක් දිවයක රසයත් ඒදෙන නිසා ජීවහ විඥානය ජීව සම්පතෙන් උපන්න වේදනා සංඥා චේතනා කියන මේ ස්කන්ධ පංචකෙම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ වගේ මේ ස්පර්ශ ආයතන හයෙන් කුමන කුමන හෝ අරමුණක් අපි ගත්තනම් දැක්කනම් මේ හැම අරමුණක්ම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. නමුත් ඒ නිරෝධිය අපි සාක්ෂාත් කරලා නැහැ. ඒ නිරෝධිය දකින්න දැන් අපි මනස අරගෙන ගිහිල්ලා නැහැ. ඒ හින්දා පින්වත් ස්වාමීන් වහන්සේ දන්නවද වෙලා තියෙන්නේ මොකද්ද කියලා? ඇහැට රූපයක් පෙනෙනකොට මේ පෙනෙන තැන ස්කන්ධ ටික තියෙන ආහාර ප්‍රත්‍යයෙන්. ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටික ආහාර නිරුද්ධේ නිරුද්ධ වෙනවා. නමුත් ඒ ස්කන්ධ ටිකේ අපි රස විඳ ගැනීම අනුව බලනකොට තණ්හාවෙන් ඇසුරු කළොත් වෙන්නේ මොකද්ද? ආහාර නිරෝධයෙන් ස්කන්ධ නිරුද්ධ වුණාට අර අවිද්‍යා තණ්හාවේ ප්‍රතිඵලයක් හැටියට හටගත්තදී ඇති බවට පංච උපාදාන ස්කන්ධ ලෝකයක් හැදෙනවා. ස්වාමීන් වහන්සේලා ගාව ඇති දැකපු හැම දෙයක්ම තියෙන, අහපු ගඳ සුවඳ ලබපු හැම දෙයක්ම තියෙනවා කියන ලෝකයක් ඇති. ස්වාමීන් වහන්සේලා හිතාගෙන ඉන්නේ තාමත් සතර මහා ධාතු ඇසුරු කරගෙන බාහිර තියෙන දේ මට දැනෙනවා කියලා. ඔය හට ස්වාමීන් වහන්සේලාට ඔහොම දැනෙද්දි ඔය දැනුම ස්වාමීන් වහන්සේලාට එකතු වෙන්න උදව් වෙච්ච ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටික නිරුද්ධ වෙලා බොහෝ කල ස්කන්ධ ටිකේ Nirodhe nodanna avidyawa nisa rasa vidha ganeem manuwa balapu dosheta ekathu wicca lokaya me panch upadana skandha loke dukata hetuwa tannahawai kiyala kiwe eka ehata penenawa nan rupaya me penena rupe rasa vidha ganeem manuwa balanda epa kiyala kiyanne vena mukut nemei තණ්හාවෙන් ඇසුරු කළොත් අහකට යනකොට හටගත් දෙය නැති වෙනවා කියන එක පේන්නේ ඇති බවට අපි තුල පංච උපාදන ස්කන්ධ ලෝකයක් හැදෙනවා. අන්නේ පංච උපාදන ස්කන්ධ ලෝකයකයි ජරා මරණ දුක තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. අපි සිංහලෙන් පංච උපාදාන ස්කන්ධය දුකයි කියලා කිව්වට ඇත්තටම පාලි භාෂාවෙන් පංච උපාදාන ඛණ්ඩ කියලා කියන බහුවචනයක්. පංච උපාදාන ස්කන්ධයෝ දුක. ස්වාමීන් වහන්සේලා හොඳට බලන්න, ස්වාමීන් වහන්සේලාට ජරා මරණ දුක එන්නේ මේ පංච උපාදාන ස්කන්ධ ලෝකෙකින් නෙමෙයිද කියලා. දැන් මෙතන ඉඳලා පන්සලේ ඉන්න පොඩි හාමුදුරුව සිහි කළා හෝ, ගෙදර ඉන්න අම්මල තාත්තල සිහි කළා හෝ, දායකෙක් සිහි කළා හෝ, සැප දුක් දෙක විඳින්ද බැයිද? පුළුවන්. ඔය සිහි කරගෙන අපි පංච උපාදාන ස්කන්ධ ලෝකෙක අපිම අරමුණක් සිහි කරගෙන ඒ තුල උපාදාන වශයෙන් හැසිරලා අපිම සැප දුක් විඳින සිද්ධියක් මේ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. අපි අනේ පොඩි හාමුදුරුව මොනවා කළාද දන්නේ නැහැ, මොනවා කරගත්තද දන්නේ නැහැ කියලා මෙහෙම හිතද්දි අපිට ওই නිමිත්ත ගෙනත් දුන්නු ඇහැ රූපය නිරුද්ධ වෙලා ගොඩාක් කල. හැබැයි මේ නිරෝධය අපිට පේන්නේ නැහැ. මේ කෙනෙක් ගැඹුරුයි, ඇත්තටම ගැඹුරුයි. නමුත් ඒකටත් වැඩපිළිවෙලක් තියෙනවා. මාර්ගයක් තියෙන්නේ ඒක තමයි. මේ Nirodhiye ඉස්සෙල්ල තේරුම් ගත්තාම හටගත්ත හැම දෙයක්ම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. එබඳු දේ රස විඳ ගැනීම අනුව බැලුවොත් තණ්හාවෙන් ඇසුරු කළොත් මොකක්ද වෙන්නේ? ඒ Nirodhiye පෙනෙන්නේ නැහැ. ඒ විනුවට පංච උපාදාන ස්කන්ධ ලෝකය හැදෙනවා, ඇති බව හැදෙනවා. තණ්හාව නැති වුණොත් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය නැති වෙනවා. ඇහැට පෙනෙන, කනට ඇහෙන මේ අරමුණු ගැන රස විඳ ගැනීම අනුව නොබැලුවොත්, රස විඳ ගැනීම අනුව නොබලන්නේ නම් තියනවා 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 කියලා ඇති බවට දැනෙන මේ ලෝකයේ ටිකෙන් ටික දිය වෙලා යනවා. පංච උපාදාන ස්කන්ධ ලෝකය කියනකොට පින්වත් ස්වාමීන් වහන්සේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් අවිද්‍යාවෙන්ම උසවල අරගත්ත අපේ මනස තුල සිද්ධාන්තයක් වෙන්නන්නේ බුදුරජාණන් වහන්සේ. මේකෙදි අපිට ඉගෙන ගන්න දැත්තටම පරාසයක් තියෙනවා. ඒ ටිකේ මුල් දැනුම අපි තුල අඩු නිසායි මේ ටික අපිට තේරෙන්නේ. ස්කන්ධ සහ පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ මොකක්ද? ඒකේ වෙනස මොකක්ද? සාස්ව උපාදානීයා කියලා කියන්නේ ආශ්‍රවයන්ට හිත වූ, ආශ්‍රව සහිත වූ, උපාදානයන්ට හිත වූ ස්කන්ධ මොනවද? අනාස්ව අනුපාදානීයා, ආශ්‍රව යෙදෙන්නේ නැති, උපාදානයන්ට හිත නැති ස්කන්ධ මොනවද කියලා අපි ඉගෙනගෙන නැහැ ස්වාමීන් වහන්සේ. පැවිද්දේ හැදියේද ඉන්න ඕනේ තැන නිවන නම් අපි බලාපොරොත්තු වෙන්නේ. ඊට අදාළ කරුණු ටික අපේ සන්තකේ නැති නිසායි මේ වගේ ශුන්‍යතා පටිසංයුක්ත අර්ථයක් අපේ ජීවිතය තුල නොරැදෙන්නේ. මම පින්වත් ස්වාමීන් වහන්සේට මතක් කරනවා අනන්ත සංසාරික ඉඳලා ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් ආපු මේ සංසාරේ පෙර පිනකට බුද්ධෝත්පාද කාලයක් මනුස්ස ජීවිතයක් සද්ධර්මයේ තියෙන වටපිටාවක් ලැබුණා. පින්වත් ස්වාමීන් වහන්සේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නට අපි පොඩ්ඩක් උත්සාහවත් විය යුතුයි කියන කාරණාව මතක් කරනවා. මේ අවස්ථාව අතහැරුණොත්, මේ වගේ අවස්ථාවක් ලැබිලා ඒක අතහැරගත් එකම අකුසලයක් වෙයි ස්වාමීන් වහන්සේ, අපිට මේ වගේ අවස්ථාවක් නොලැබෙන්න. අපි මොන තරම් දෙයක් කළත්, මොන ආකාරයකට ජීවත් වුණත්, මේ ධර්මයට උත්සාහවත් නොවුනොත්, මේ ධර්මය අවබෝධ කරගන්න බැරුණොත් අපි පරාදයි. අපිට ලැබුණු අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගත්තේ නැති වෙනවා. ඉතින් මෙතනදී යම් කිංච සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයට රූප පෙනෙන, ශබ්ද ඇහෙන, ගඳ සුවඳ දැනෙන, රස විඳින, කයට ස්පර්ශ දැනෙන, සිතින් අරමුණු සිහි කරනවා කියන සිද්ධාන්ත ටික හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත, ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටිකක් තියෙන්නේ. හේතු නිරුද්ධ වෙනකොටම, ආහාර නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා. අපිට ඒකේ නිරෝධය පේන්නේ ඒක රස විඳ ගැනීම අනුව බලන නිසා නිරුද්ධ වුණත් ඇති බවට එළඹ සිටිනවා. දැන් භවයෙන් නිවන ගහීලා අපිට තියෙන්නේ. භවය කියලා කියන්නේ මොකක්ද? දැකපු හැම දෙයක්ම තියෙනවා වගේ තේරෙන කම, අහපු හැම දෙයක්ම තියෙනවා වගේ තේරෙන කම ලෝකයට නිවන පේන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නිවන පෙවුනොත් භවයේ තියෙන්නේ නැහැ. හටගත්තේ නිරුද්ධ වෙනවා කියන තැනක ස්වාමීන් වහන්සේලා මනස අරගෙන ගිහිල්ලා තිබුණා නම්, මේ අම්මලා ඉන්නවා, තාත්තලා ඉන්නවා, ගෙවල් දරුවල් තියෙනවා, යාන වාහන ඉඩකඩ මිලම්දල් තියෙනවා කියලා තණ්හාවෙන් හැසිරෙන ශේෂ්ත්‍රී ඉතුරු වෙන්නේ නැහැ. නමුත් නිරෝධයේ නිවන නැති වුණොත් භවයේ තියෙන්නේ, භවයේ තිබුණොත් නිවන නැහැ. හටගත්ත දේ කන්නාඩි දෙකට ඡායාව ගන්න, හටගත්ත දේ නිරුද්ධයි කියලා දැක්කහම ස්වාමීන් වහන්සේලාගේ මනසේ හීනකින්වත් ගොනු වෙනවද? දැකපු ඡායාව කන්නාඩි ඇතුලේ තියෙනවා කියන ගතියක් රැඳෙනවද? නැහැ. නමුත් හටගත්ත දේ නිරුද්ධයි කියලා, නිරුද්ධයි, නිරුද්ධ වෙනවා, නිරුද්ධයි කියලා දැක්කේ නැති කුරුල්ලට, එයා නොදැක්කට නිරුද්ධ වුණා. නමුත් එයාට පැත්තකට ගියාම තාම දැකපු කෙනා ඉන්නවා වගේ. එයා තුලයි මේ තියෙන්නේ භවය. ඒ වගේ පින්වත් ස්වාමීන් වහන්සේ දන්නවද, අපි දැක්කත් නැතත් දකින අහන හැම දෙයක්ම හටගෙන නිරුද්ධ වෙනවා. අපිට නිරෝධය පේන්නේ නැති හින්දා ඇති භවයට භවය හැදෙනවා. හැබැයි අපිට වඩා කෙලෙස් අඩු දෙවියන්ට පෙනෙනවා, අර කුරුල්ලට අපිව පෙනෙනවා වගේ අපි ඇති බවට සිහි කරගන්නකොට සිහි කරගෙන හොයන්න යද්දි දැකපු දේ නිරුද්ධ වෙලා කියන එක දෙවියට පේනවා. හැබැයි දෙවියගේ මට්ටමට හටගත් දේ නිරුද්ධ වෙනවා ඉතියාට ඒ මට්ටම පේන්නේ නැහැ. ඒක පේනවා බ්‍රහ්මයාට. බ්‍රහ්මයාට හටගත් දේ නිරුද්ධ වෙනවා ඒ මට්ටම එයාට පේන්නේ නැහැ. එයාට පේනවා වැරදි බවයා අරූපී බ්‍රහ්මයාට. අරූපී බ්‍රහ්මයාටත් හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා. නමුත් එයාට පේන්නේ එයාට අරූපී භවය රැඳෙනවා. රහතන් වහන්සේ කියලා කියන්නේ තුන් භවය තුල කුමන කෙනෙක් අරමුණක් පරිහරණය කරුවත් හත ගන්න හැම දෙයක්ම ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා දකින මානසික මට්ටම. එතන භව නිරෝධයක් තියෙනවා. මෙතනදී යම්කිසි කෙනෙක් යම්කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධං විරජං වීතමල ධම්මචක්ක මුදපාදි කියන වචනේ තුල ලොකු හයියක් තියෙනවා සම්මාස. එයා දන්නවා මට මේ දැකපු අහපු හැම දෙයක්ම ඇති බවට තේරුණාට ඇති බවට තිබුණට මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය මේක හැදුනේ ඇහැට පෙනුණු කනට ඇහුණු වෙලාවේ අරමුණු වල තණ්හාවෙන් ඇසුරු කළ දෝෂෙටයි. එයා පංච උපාදාන ස්කන්ධයක් දන්නවා. ඒකට හේතුවක් දන්නවා. කනට ඇහැට පෙනුණු කනට ඇහුණු අරමුණු වල තණ්හාවෙන් ඇසුරු නොකලේ නම් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ හිටින්නේ නැහැ කියලා දන්නවා. සම්මා දිට්ඨි. මට මෙහෙම ඇති බවට පෙනෙද්දී හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙලා නේද කියලා දන්නවා. මෙන්න මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ වෙන මුකුත්ම නෙමෙයි හටගත් මේ ස්පර්ශ ආයතන 6 අපි කෙටියෙන් ගත්තොත් පංච උපාදාන ස්කන්ධේ ආයතන 12 18 ධාතුයේ Nirodhi dakinekata. ඒකෙදි අපිට කල යුත්තක් නැහැ. හටගත් දේ නිරුද්ධ වෙනවා කියන Nirodha ධාතුවක් හැම කල්හිම පැවතුනා පවතිනවා. ඔය නිරෝධ ධාතුව ලෝකෙට වැහිලා අවිද්‍යාවෙන් වැහිලා භවයෙන් වැහිලා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා පෙන්වන්නේ යන්නේ ටික මේ නිවන පෙන්නවා. හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා. හටගත් වෙලාවේ තණ්හාවෙන් ඇසුරු කළ දෝෂෙට ඒ Nirodhe වෙනුවට ඇති බවට තමන් තුල නිමිති ලෝකයක් හිතලා පංච උපාදාන ස්කන්ධ ලෝකයක් ඇදිලා ඔය හදාගත්ත පංච උපාදාන ස්කන්ධ ලෝකෙකයි දුක තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, මහලු වීමේ දුක, මරණ දුක් කියන මේ ඔක්කොම දුක් ටික තියෙන පංච උපාදාන ස්කන්ධ ලෝකේ. මේක මේ එක ස්කන්ධයක එකක් කියනව නෙමෙයි. ස්වාමීන් වහන්සේලා බලන්න අනේ අපේ අම්මා මැරුණා නේද කියලා දුකාව නම් එන්නේ මනෝමය සිද්ධාන්තයක් සීකරගෙන නෙමෙයිද? අපේ තාත්තා මැරුණා නේ කියලා එනවනම් දුක එන්නේ මනෝමය සිද්ධාන්තයක් සීකරගෙන නෙමෙයිද? සමහරවිට ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටික නිරුද්ධ වෙලා ගොඩාක් කල ඒත් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකය හිස් වෙන්නේ නැහැ. ඒක නැති වෙන්නේ නැහැ. ඒක හදාගත්තේ දුක උපද්දවාගෙනයි අපි මේ දුක් විඳින්නේ. ඒකෙන් පෙන්වුවේ ඉපදීමේ දුකක්, ලෙඩවීමේ දුකක්, මහලු වීමේ දුකක්, මරණ දුකක්, කුමන හෝ දුකක් ඔබට එනවනම් එන්නේ පංච උපාදාන ස්කන්ධයකින්මයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ පංච උපාදාන ස්කන්ධය කියන්නේ අවිද්‍යා තණ්හා කියන කෙලෙසෙන් අපි තුල හදාගත්ත දෙයක්. අවිද්‍යා තණ්හා කියන කෙලෙසේ නැති වුණොත් මේ දුක් විඳින ලෝකේ හිටින්නේ නැහැ. සම්මා දිට්ඨි. ඒකට ඇත්ත දකින්න මොකද්ද? හේතු නිසා හටගත් ස්කන්ධ හේතු නිරුද්ධ නිරුද්ධ වෙනවා කියලා දකින්න. ආහාර ප්‍රත්‍යයෙන් හටගත් දේ ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනවා කියලා දකින්න. මේ නිරෝධය දකින තැන මනස ගෙනියන්න නිරෝධය සාක්ෂාත් කරගන්න කියලා පෙන්වුවා. දැන් ওই ටික පෙන්වුවට මේ ස්පර්ශ ආයතන 6ම ඇති බවට පංච උපාදාන ස්කන්ධය ඇති බවට අටලොස් ධාතු ඇති බවට ආයතන 12 ඇති බවට කියනවා මෙතර. මේ ටික නැති බවට කියනවා නිරුද්ධ වෙන බවට කියනවා ඊතර. මේ මේ ඔක්කොම ඇති බවට පෙනෙන මනසේ ඉඳලා මේ ඔක්කොම හටගෙන නිරුද්ධ වෙනවා නේද කියලා නිරෝධය දකින තැනට අපේ මනස අරගෙන යන්නට ඕනේ. අන්න ඒ තැනට මනස ගෙනියන්න තියෙන මාර්ගයට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. මේ දර්ශනය ඉගෙන ගත්තාට අහගත්තට පේන්නේ නැහැ. හැබැයි මහා අමුතු එකක් කිව්ව මොකක්ද එක? වගේ. සීලේක පිහිටලා සමත කමතහනකින් හිත වඩවඩ ස්කන්ධයන්ගේ අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය හොඳට සම්මර්ෂණය කර යනකොට කෙලස් ගතිය අඩු වෙනවා. අන්නේ කෙලස් ගතිය අඩු වෙනකොට යම් දිනයක් තියෙනවා අපි කණ්ණාඩියෙන් අහකට යනකොට ඡායා විතුරු නැතුව නැති වෙනවනේ. නැති වෙනවා කියලා අපි දැක්කේ කොහොමද? මේ ඇහැට පේනවද? කණ්ණාඩියේ මූණ අහකට ගැනීම ඡායව නොපෙනීම දෙක එකට වෙන්නේ. ඒක පෙවුනේ නුවණැසට. ඒ වගේම ඇහින් යමක් බලලා අහකට යනකොටම දැකපු දේ ඉතුරු නැතුම නිරුද්ධ වෙනවා කියන මේ නිරෝධ ධාතුව පෙනෙන දවසක් තියෙයි. එදා ඉඳලා ස්වාමීන් වහන්සේලා දන්නවා හටගත් හැම දෙයක්ම නැති වෙනවා කියන එක. එතෙන්ට එනවාමයි. හැබැයි අද පේන්නේ නැහැ මේ නිරෝධිය. අද භවයෙන් වැහිලා තියෙන්නේ. හටගෙන නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන බව පේන්නේ නැහැ. ඇති බවටමයි කියන්නේ. හොඳට බලන්න ස්වාමීන් වහන්සේ ආයෝහන සංකාර මේ සංස්කාරයන්ගේ රැස් වෙන ගතිය. අපි සමහර විට මේ වටේ පිටේ තියෙන කැලේ කුලේ මුකුත් දන්නේ නැහැ, නිමිති නැහැ අපිට. බැරි වෙලා අපි ඒතන බලලා ආවෝ. එකමට අපි තර්කානුකූලව හිතමු බලලා ආවෝ. ඊට පස්සේ අපිට දැකපු දේ හිතේ සිහි කරන්න බැයිද? පුළුවන්. සිහි කරනකොට දැකපු දේ ඉතුරු නැතුව නිරුත් වෙලා මේ දෙවුණුවක් අපි සිහි කරන්නේ. නමුත් අපේ මෝඩකම දැකපු එක සිහි කරනවා, සිහි කරන එක අතල තියෙන එකමමයි කියලා හිතනවා. අපිට අපේ මනස හසු වෙන්නේ, අපි මනසත් එක්කයි මේ හැසිරෙන්නේ. මනසත් එක්ක දුක එක්ක, මනසේ තියෙන දුක එක්ක පොරකනවා කියලා අපිට තේරෙන්නේ. අපි නිකමට කිව්වොත් එතන ඉඳලා මොන හරි බලලා අපි සිහි කරගන්න පුළුවන්. අපි මෙතන මොන හරි යමක් දැක්කෝ. අතන චක්කු විඤ්ඤාණය, මෙතන චක්කු විඤ්ඤාණය දෙකම තියෙනවද? එහෙනම් අර චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙලා නම් ඒ ඇහත් නිරුද්ධ වෙලා නම් ඒ ස්පර්ශකපන වේදනා සංඥා නිරුද්ධ වෙලා නම් දැකපු රූපෙ විතරක් ඉතුරු වෙනවද? අපිට පෙනුනේ චක්කුම් පටිච්ච රූපේච උපජිත චක්කු විඤ්ඤාණ තින්නම් සංගති පස්සෝ. ඇහත් රූපය චක්කු විඤ්ඤාණ තුන්දෙනාගේ එකතුයෙන් හටගත් ස්පර්ශයක් තියෙන්නේ. ස්පර්ශය නිසා අපිට යමක් පෙනෙනවා කියන ස්වාමිනත් හිතේ සංඥාවක් යදෙන එක. ස්පර්ශ නිරුද්ධ වෙනකොට මේ සංඥාව ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ සංඥා නිරෝධය අපිට පේන්නේ නැහැ. ඉතින් මට මතක් කරන්න ඕනේ උනේ අපි මේ තරම් සෙනෙහසින් රකින්න මේ ශාසනේ මේ වගේ අතිශය ගැඹුරු තැනකට යනවා. අපි අද ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච සම්පාද ආදී ධර්මයන් විමුක්ති පරිපාචනීය ධර්මයන් විමුක්තිය පිණිස මනස මොහු කරමින් පවතින ධර්මයන් අපි ඉගෙනගෙන නැහැ. අපි ඉතින් හිත නැඹුරු කරලා නැහැ. මේ ධර්මයේ නොඇතිවීම අපේ දෝෂයක් නෙමෙයි, ධර්මයේ දෝෂයක් නෙමෙයි, පුරුදු පුහුණු නොකළ අපේ මනස දෝෂේ. ඉතින් මම මතක් කරන්නේ මෙන්න මේකයි. මම අද මේ අනුමානයක් මතක් කළේ පින්වත් ස්වාමීන් වහන්සේලා පැවිදි වෙන දවසේ නායක හාමුදුරුගොල්ලෝ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්ච සම්පාද ධර්මයන් උගන්වලා මේ ශුන්‍යතා පරිසංයුක්ත අර්ථයන්ට පැමිණෙන ආකාරය ටික ටික හරි ඉගෙනුවා නම් අද ස්වාමීන් වහන්සේලාගේ ජීවිතේ මීට වඩා වෙනස්. ඒ කාන්තෙන් මේ සතර දුකින් එතර වෙලා මම එක දෙයක් ඉල්ලනවා. අපි මේ ශාසනයට එනකොට අපිට ලැබුණු අපිට තිබුණු මේ පාඩුව අනාගත ශාසනයට ඉතුරු නොකරන් අපි මොකක් හරි දෙයක් කරමු. අපි වැඩපිළිවෙලක් හදමු. ස්වාමීන් වහන්ස අපි මේ ස්වාමීන් වහන්සේලා එකතු කරගෙන මාසෙ බැයින මාස 3කට සැරයක් වත් ඔක්කොමල එකතුලා ධර්ම සාකච්ඡා කරන වැඩපිළිවෙලක් හදමු. දැනුම බෙදෙනවා. මම හරි ඕන වෙලාවක යම් අදහසක් කිව්වොත් ඒක වැරදි නම් මම සහේතුකව පිටකයේ තුලින් ඒකේ අර්ථය පෙන්නනවා. පෙන්නනකොට ඒකේ දොස් පෙන්වුවොත් ස්වාමීන් වහන්සේ මම ඒක ඉදිරියෙන් එහාට ගෙනියන්නේ නැහැ. එහෙම මම ඒක වැරදි බව පෙන්වුවොත් මම ඒක අදාතහරිනවා. ඒ වගේ අපි අවංකව නිහතමානීව අපේ ජීවිතයට රැකවරණයක් හදාගෙන මේ ක්‍රමවේදය මේ ධර්මීය හුරුව අනාගත ජනතාවට දෙන්නට ඕනි ස්වාමීන් වහන්ස. එහෙම හුරු පුරුදු නොකල එකේ හුරු පුරුදු නොකරන එකේ පාඩුවයි ස්වාමීන් වහන්ස. අද විසම මිත්‍යා දෘෂ්ටි මේ ශාසනය තුල පැන නැගීමේ කාර්යභාරය වෙලා තියෙන්නේ. ඉතින් මම ස්වාමීන් වහන්සේලාගෙනුත් ඒ වගේම මේ රටේ බොහෝ සෙයින් ඝන පිරිස ඇසුරු කරන ස්ථාන මහමෙවුන අසපුව තියෙනවා. ඒ වගේම කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව තියෙනවා. ඒ පින්වත් ස්වාමීන් වහන්සේලාගෙනුත් ඉල්ලන්නේ අපි වෙන්වෙන්ව තනි තනියම ගියොත් අපිට වැඩිදුර යන්න බෑ. ඒකෙන් අපි බෙදලා කටයුතු කරන එක තුරින් ලාභ ලබන්නේ වෙනත් පිරිසක්. අපි කාටත් අඩුපාඩු ඇති. අපේ නා වූ වෙන ස්වාමීන් වහන්සේලාට සංස්ථාය ස්වාමීන් වහන්සේලාටත් මතක් කරන අපි මොස් ස්වාමීන් වහන්ස පන්සල් වල ඉන්න අපේ ස්වාමීන් වහන්සේලාගේ අනෙක් ස්ථාන වල ඉන්න අපේ ස්වාමීන් වහන්සේලාගේ සමාහිත සිල් වල අඩු ඇති. නම් සිල් වල අඩුයි කියලා අයින් කරන්න නෙමෙයි අපි ඒ ස්වාමීන් වහන්සේට සිල්වත් කරගන්න. ධර්මයේ අඩුයි කියලා අයින් කරන්න නෙමෙයි අපි ඒ ස්වාමීන් වහන්සේට ධර්මවත් කරගන්න. අපි හැම දිනම එකට එකතු වෙලා අදහස් බෙදාගෙන මේ ශාසනයට අලුත් වැඩපිළිවෙලක් කටයුතුයි ස්වාමීන් වහන්ස. ඒකම මට කියන්න කරුණු ගොඩාක් තිබුණා. යෝජනා ගොඩාක් තිබුණා. නමුත් මට ඒකට කාලෙ නැහැ ස්වාමීන් වහන්සලට. ඒක මම මගේ දේශනාව කෙටිව නවත්තනවා. මම මේ කෙටි කළා මතක් කළේ මෙන්න මේ වගේ අතිශය ගැඹුරු අර්ථයක් තියෙනවා මේ ශාසනය. ස්වාමීන් වහන්සේලා මට මතක් කළොත් වහන්සේ ඔහොම කියන්න තියෙන පදනම මොකක්ද? කරුණ මොකක්ද? පිටකානුලෝමව සහේතුක ඉදිරිපත් කරන්න කිව්වොත් ධර්මයට විනයට කිසිදු පරස්පරයක් නැතුව එකින් එක පෙරලලා මම පෙන්නන්නම්. මෙන්න මේ නිසයි මම මේ ටික කියන්නේ කියලා. මේ ශාස්ත්‍රයට ජීවිතයටත් වඩා ආදරේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා කවදාවත් වැරදි අර්ථකථනයක් දීලා මට දුකෙන් මිදෙන්නවත් තව කෙනෙක් දුකෙන් මුදව ගන්නවත් බෑ. පරියප්තිය નિවැරදි වුණොත්මයි ප්‍රතිපත්තිය નિවැරදි වෙන්නේ. ප්‍රතිපත්තිය નિවැරදි වුණොත්මයි ප්‍රතිවේදය નિවැරදි ලැබෙන්නේ. අපි පරියප්තිය ආරක්ෂා කරගෙන ප්‍රතිපත්තිය ඇති කරගෙන ප්‍රතිවේද ශාසනය ලෝකෙ තුල යලි නගා හිටවන්නට මොකක් හරි ක්‍රමවේදයක් සකස් කරමු කියලා ඉල්ලමින් ඒ සඳහා සමස්තයක්ම රටවාසී ලෝකවාසී මහා සංඝරත්නයට ආරාධනා කරන්නේ තර්කයක් නෙමෙයි. බොහෝම හිතේ සිව සෙනෙහසින් අපි හැම කෙනෙක්ම වුණොන්ට උපකාර දෙමින් උපකාර කරගනිමින් මේ ශාසනය ඒකරාශී කරගෙන දුර්මතයන්ට මේ ශාසනය ඇතුළට එන්න ඉඩ නොදී මිසනාරි අදහස් වලට මේ ශාසනයට එන්න ඉඩ නොදී සමගි බව තුලින් අපි ශාසනය රැකගෙන නැව නිසා තොටියක් තොටිය නිසා නැවත් වගේ අපි නිසා ශාසනය සාතු නිසා අපි දෙකම රැකෙන වැඩපිළිවෙලක් කරමු කියන එක යෝජනා කරමින් මගේ දේශනාව අවසන් කරනවා. කෙටිම කෙටි හැඳින්වීමක් විතරයි මම මතක් කළේ. මේ ශුන්‍යතා පරිසංයුක්ත දර්ශනයක් මෙන්න මේ වගේ තියෙනවා. හැබැයි ඒ කාන්තෙන් ඒ දර්ශනය ග්‍රහණය කරගත්තොත් ඒ මනස සුවපත් වෙනවාමයි, ලැජ්ජ වෙනවා අපි අපේ සිතේ තියෙන සිතුවිලි එක්ක අඬන තරම් අපි මෝඩද, අපේ සිතේ විතර්ක එක්ක කතා කර කර දුක් විඳින්න තරම් hina වෙන්න තරම් අපි මෝඩද කියලා. සබ්බ සංඛාරයේසු අට්ඨියචි හරායචි jigucchati, සියලු සංස්කාරයන් කෙරෙහි ලැජ්ජ වෙනවා පිළිකුල් කරන දිනයක් වෙන දවසක් තියෙනවා. හැබැයි මේ දර්ශනේ දකින තා ඒ සංස්කාරයන් අපි ලැජ්ජ වෙන්නේ නැහැ, පිළිකුල් කරන්නේ නැහැ. මොකද ඒක ඇත්තම වෙලා නිසා. ඒක බොරුවක් වෙච්ච දවසටයි මම මෙච්චර මෝඩද කියන තැනකට එන්නේ. ඉතින් මේ දර්ශනය මගේ ස්වාමීන් වහන්සේලාට මේ ජීවිතේම දැකලා මේ උතුම් නිර්වාණය මේ ජීවිතේම සාක්ෂාත් කරගන්නට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා මගේ දේශනාව අවසන් කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං.